ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
යම් ජනකොට්ටාශයක සංස්කෘතිකමය අනන්‍යතාවය, එවකීම ජෛවීය අනන්‍යතාවය ඉතාම වැදගත් වෙනවා. ඒ ජනකොට්ටාසය පැවතෙන්නේ කොතනින්ද කියන කාරණාව සහ ඔවුන්ගේ අනන්‍යතාවය, මේ අතිමහත් වූ බහුවිධ සංස්කෘතික අනන්‍යතා සහිත මේ ලෝකයේ ඒ ගෝලීය අනන්‍යතාවය සනිටුහන් කරලීම සඳහා. ඒ සඳහා වන සුවිශේෂී වූ මෙහෙවරක් සිදුකරන ශ්‍රී ලංකාවේ ප්‍රකට පුරාවිද්‍යාක්ෂයෙකුගේ ආගමනයක් සිදු වුණා මේ පසුගිය කාලවකවානුවේදී ඔස්ට්‍රේලියාවට. ශ්‍රී ලංකාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආචාර්ය රාජ් සෝමදේව මහතා ඔස්ට්‍රේලියාවට පැමිණුණ. ඒ අතරවාරයේදී ප්‍රාන්ත කිහිපයක සැරිසරමින්, ක්වීන්ස්ලන්තයේ, වික්ටෝරියාව, බටහිර ඔස්ට්‍රේලියාව වගේ ප්‍රාන්තවල සැරිසරමින් ශ්‍රී ලාංකික ප්‍රජා විසින් සංවිධානය කරන ලද විවිධ සැසිවලට සම්බන්ධ වෙමින් ලාංකියාගේ අනන්‍යතාවය පිළිබඳව වන දේශන කිහිපයකට සම්බන්ධ වුණා. ඉතින් ඒ අතරවාරයේදී තමයි SBS සිංහල සේවයට මේ අවස්ථාව උදා වෙන්නේ. ඒ මහතාව අපගේ මැදිරි සංකීර්ණයට කැඳවාගෙන සාකච්ඡා මාලාවක නියැලෙන්නට. ඉතින් අපි දන්නවා රාජ් සෝමදේව මහතා ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍ය හරහා සිදුකරන මේ ලාංකේය ඉතිහාසය පිළිබඳව වන සාකච්ඡාවලට ඔබ සවන් දෙනවා ඔස්ට්‍රේලියාවේ හිටියත් ලෝකේ කොතන හිටියත්. ඉතින් අපිට දැන් මේ එක් වතාවක් පමණක් ලැබෙන අවස්ථාවක් හින්දා අපිට එවැනි වූ දීර්ඝ සාකච්ඡාවලට යන්නට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඉතින් එක් වතාවක් පමණක් සිදුකරන මේ සාකච්ඡා වාරයක් නිසා මට හිතුණා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිදුකරන ඒ කාර්යභාරය පිළිබඳවත්, ඒ වගේම පුරාවිද්‍යාව පිළිබඳව වන ලාංකියාගේ සවිඥානික භාවය පිළිබඳවත්, ඒ වගේම ශ්‍රී ලාංකීය ජනාවාසකරණයේ ඉතිහාසයේ හරහා හොයාගත් තොරතුරු කොහොමද ලෝක ජනාවාසකරණයට උදව් වෙලා තියෙන්නේ මේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු පිරිස විසින් සිදු කරන දේ පරීක්ෂණ හරහා කියන කාරණාව පිළිබඳව සැකවින් අපිට මේ කාල වේලාව ලැබී තිබෙන වේලාව අනුව සාකච්ඡාවක නියැලෙන්න. විශේෂයෙන්ම විදේශයක ජීවත් වන සංක්‍රමණික ප්‍රජාවක් විදිහට අපගේ මව්බිම සම්බන්ධව සිදුකරන මේ ඉතිහාසගත අනාවරණ අපිට ඉතාමත්ම වැදගත්. අපි කොහෙන්ද ආවේ, අපි කොයි වගේ ජාතියක්ද කියන කාරණාව විදේශ රටක ජීවත් වීමේදී අපිට ඒ දැනනවා වැඩි, ඒ අපි ඔප්පු කරන්න උත්සාහ දරනවා වැඩි, අපේ වටිනාකම අගය අපි පෙන්වන්නට දරනා උත්සාහය වැඩි, අපේ මව්බිම තුළ අපි ජීවත් වෙනවට වඩා බොහෝ වෙලාවට ඊට වඩා වැඩි අගයක් අපිට ඒ පිළිබඳව දැනෙනවා අපි විදේශයක ජීවත් වන නිසා. අපි සාකච්ඡාව ආරම්භ කරමු බොහොම සාදරයෙන් මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අපි ඔබ අපේ වැඩසටහනට පිළිගන්නවා ආයුබෝවන් කියලා.
ආයුබෝවන් දුක්ෂි.
මුලින්ම මම අවධානය යොමු කරන්න කැමති ඔබතුමා මේ දවස්වල සිදු කරගෙන යන පර්යේෂණ පිළිබඳව.
මේ දවස්වල ඉතින් විශේෂයෙන්ම කියලා අලුත් පර්යේෂණයක් නෙමෙයි, අපි කරගෙන ආපු දීර්ඝ වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙලම ඉදිරියට අරගෙන යන එක තමයි අපි මේ දවස්වල මම කරන්නේ. අවසාන වතාවට අපට ශේෂ්ත්‍රයට යන්න පුළුවන් වුණේ 2020 කොවිඩ් අර්බුදය තිබුණත් අපි නැගෙනහිර පළාතේ තොප්පිගල ප්‍රදේශයේ සැලකුතු තරම් විස්තීර්ණ පුරාවිද්‍යාත්මක සමීක්ෂණයක් කළා. ඒ සමීක්ෂණයත් අපි මේ කරමින් ඉන්න පර්යේෂණ මාලාව, ඒ කියන්නේ අපි නාභිගත කරලා තියෙන්නේ ලංකාවේ ඉතාම දීර්ඝ ඉතිහාසයත්, අපි දන්න පොත්පත්වල ලියවුණු ඉතිහාසයත්, ඒ අතර තිබෙන සංක්‍රාන්තික කාල පරිච්ඡේදය අපි තේරුම් ගන්නේ කොහොමද කියන එක තමයි අපේ ප්‍රධාන පර්යේෂණ නාභිය බවට පත් වෙලා තියෙන්නේ. ඒක තමයි අපේ අරමුණ. දැන් හුඟක් වෙලාවට ඔබ දන්නවා මහාවංශය වගේ, දීපවංශය වගේ විශිෂ්ට සාහිත්‍ය කෘතිවල තිබෙන අදහස් මත පදනම් වුණු ඉතිහාසයක් ගොඩනගලා ඒක අපි ඉගෙන ගන්නවා. අපි දන්නවා නමුත් ඒ වංශ කතාවල, ඒ සාහිත්‍ය කෘතිවල සඳහන් කරන ඉතිහාසයට වඩා ඈත කාලයක ඉඳලා අපේ රටේ මිනිස්සු ජීවත් වුණා කියන එක. ඒක දැන් විද්‍යාත්මකව සනාථ කරලා තියෙන්නේ. ඉතින් ඒ ඉතාම ඈත කාලයක අවුරුදු ලක්ෂ ගණනක් තිස්සේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පැවැත්මයි අපි ඉගෙනගත්ත ඉතිහාසයයි යා කරන්නේ කොහොමද? ඒක අඛණ්ඩ ක්‍රියාවලියක්ද, එහෙම නැත්නම් හුඟාක් ඈත කාලේ හිටපු මිනිස්සු නෙමේද මේ ඉතිහාසය කියන එක ගොඩ නැගුවේ? ආදී වශයෙන් ප්‍රශ්න තියෙනවා තාම निराකරණය කරගන්න බැරි වෙච්ච. ඉතින් ඇත්තෙම මගේ පර්යේෂණ අරමුණ වෙලා තියෙන්නේ මේ ඈත කාලේ හිටපු මිනිස්සු සහ ඉතිහාසය තුල පෙනෙන ওই රජවරු ආදී වශයෙන් පෙනෙන මේ සමාජය අතර තියෙන සබඳතාව කොමක්ද කියන එක තේරුම් ගන්න එක. ඉතින් ඒකට අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ අපේ තිබුණ පර්යේෂණ වැඩ සටහනක් දඩයක් කරුවන්ගේ සංක්‍රාන්තිය කියලා Hunters in Transition කියන ව්‍යාපෘතිය. ඒ ව්‍යාපෘතියට කැළණි විශ්වවිද්‍යාලය විශේෂයෙන්ම පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පර්යේෂණ ප්‍රතිපාදන යම් දුරකට ලබා දුන්නා. ඒ වගේම ලංකාවේ නැෂනල් සයන්ස් ෆවුන්ඩේෂන් ජාතික විද්‍යා පදනම අපට පර්යේෂණ ප්‍රතිපාදන අවුරුදු 4ක් තිස්සේ ලබා දීලා තිබුණා. මේ පර්යේෂණ මේ පටන් අරගෙන ඉවර කරන්න පුළුවන් ඒව නෙමෙයි මේ කෙටි කාලයක. ඉතින් මේවා දිගින් දිගට සොයමින් ප්‍රශ්න අහමේ ප්‍රශ්න निराකරණය කරගන්න ඕන සාක්ෂි කොහෙද තියෙන්නේ කියලා බලලා ඒවා තැන් හාරලා ඒවා කාල නිර්ණය කළා අර්ථ නිරූපණ ගොඩනගලා ඒක දීර්ඝ ක්‍රියාවලියක්. දිරුක්ෂි දැන් ඉතින් මේ දවස්වල අපි දැන් අවුරුදු 15ක් හෝ 16ක් තිස්සේ කරගෙන යන වැඩපිළිවෙල ඒ පර්යේෂණ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න උත්සාහ ගනිමින් ඉන්නවා. මේ තිබෙන නොයෙකුත් රටේ තිබෙන හුඟක් ගැටලුකාරී තත්ත්ව රටේ තියෙනවා. ප්‍රවාහණය මිලාදිකයි, පර්යේෂණ වලට ලැබෙන අර මුදල් සීමා සහිතයි. ඉතින් මේ වගේ හුඟක් සීමාවල් ඇතුලේ අර කරගෙන ආපු වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න උත්සාහයක යෙදෙමින් ඉන්නවා. මම දන්නේ ඒක කොයිතරම් දුරට ප්‍රතිඵලදායී වෙයිද කියලා. නමුත් අපි හැකි තරම් දුරට ඒක කරනවා. ඉතින් පහුගිය අවුරුදු 15ක මම කරපු පර්යේෂණ ප්‍රකාශයට පත් කරා තදා බැලීමක් හැටියට සිංහල භාෂාවෙන්. මොකද අපි විද්‍යාඥයෝ හැටියට හුඟක් කරන්නේ ඉංග්‍රීසියෙන් ලියලා පළ කරන එක. නමුත් මම අතහදා බැලීමක් හැටියට කරා මේක සිංහලෙන් කියන්න පුළුවන්ද වෘතාන්තයක් හැටියට, නැරටිව් එකක් හැටියට. සමාජයේ ඕනෑම කෙනෙකුට ඒ අය බදු ගෙවලා නිෂ්පාදනය කරපු දැනුම ඒ අයට කියවලා තේරුම් ගන්න පුළුවන්ද, එහෙම තේරුම් කරලා දෙන්න පුළුවන්ද කියලා අභ්‍යාසයක් කරා. යක්ෂි කියලා අපි පොතක් එළි දැක්වුවා, පිටු 550කට ආසන ලොකු පොතක්. ඉතින් ඒකට ලොකු ප්‍රතිචාරයක් තිබුණා දිරුක්ෂි හුඟක් දෙනා. දැන් ඒකේ තුන්වෙනි මුද්‍රණය තමයි දැන් යන්නේ. අවුරුද්දක් යන කලින් තුන්වෙනි මුද්‍රණයත් අපිට ගහන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ මේ නොයෙකුත් මේ දැනුම බෙදා දීම හා දැනුම සොයා යාම කියන කාරණා දෙකමට සම්බන්ධ වැඩ කටයුතු වල නිරත වෙලා ඉන්නවා.
හොඳයි, දැන් අපි දැන් අන්තර්ජාලය හරහා ඔබතුමාගේ සාකච්ඡාවලට සවන් දෙද්දී පසුගිය කාලවක වනේදී විශාල වශයෙන් ඔබ කරුණු හෙළදරව් කිරීමක් කළා. මේ හල්දුම් මුල්ල බලංගොඩ ආශ්‍රිතව සිදුකිරුණු ව්‍යාපෘති, නකල්ස් කඳු වැටි ආශ්‍රිතව සිදුකිරුණු ව්‍යාපෘති, ඒ සමීක්ෂණ අහවර වෙලාද නැත්නම් තවදුරටත් ඉදිරියට යනවද කද හිතක්?
මෙහෙමයි, විද්‍යාඥයෙක් යම්කිසි පර්යේෂණයක් කරනකොට ඒ පර්යේෂණය ශේෂ්ත්‍ර පර්යේෂණයක් වෙන්න පුළුවන්, පුස්තකාල සමීක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ කුමක් කළත් ඔහුගේ පර්යේෂණ අරමුණක් සාධනය කර ගැනීමටයි ඒ කටයුත්ත කරන්නේ. පිටින් ඉඳලා බලන කෙනෙකුට නම් තේරෙනවා මේ පුරාවිද්‍යාඥයෙක් ගිහිල්ලා කැණීමක් කරනවා. ඉතින් ඒක සිද්ධියක් හැටියට සමහරවිට පුරාවිද්‍යාඥයෝ කැලේ රිංගනවා, මොනවා කරනවද මේ කියලා හිතනවා. නමුත් ඒ හැම එකක්ම කරන්නේ කිසියම් නිශ්චිත පර්යේෂණ ගැටලුවක් ආවම ඒ ගැටලුව निराකරණය කරගන්න උවමනා කරන සාක්ෂි සොයා ගැනීම. ඉතින් ඒක ක්‍රියාවලියක්. ඉතාම ඉවසිල්ලෙන් වැඩ කරන්න ඕනේ. ඉතින් අපි හල්දුම් මුල්ලේ කලේ අර අපි මං කිව්ව අවුරුදු 15ක් තිස්සේ අපි පර්යේෂණ ක්‍රියාවලියක නිරත වෙලා හිටියා. ඉතින් ඒකෙදි යම් ගැටලුවක් තේරුම් ගන්න ඕන වුණාම තමයි අපි කඳුකරයට ගිහිල්ලා ඒක සොයලා බැලුවේ. හල්දුම් මුල්ලේ කැණීම් කරා. ඊට පස්සේ අපිට ඕන වුණා ඒ ගොඩනගපු දැනුමට සම්බන්ධ තවත් පැත්තක් ආමන්ත්‍රණය කරන්න. විශේෂයෙන් කියනවා නම් අපිට උවමනා වුණා පළවෙනි වතාවට මිනිස්සු මේ දඩයන් කිරීම සමග ආහාර එකතු කිරීම, කැලේ තියෙන ඇට වර්ග, තෘණ ඇට වර්ග එහෙම එකතු කරලා අර තමන්ගේ මේ ආහාර යැපීම් ක්‍රමවල යම්කිසි වෙනසක් ඇති වුණාද කියන එක හොයලා බලන්න. ඉතින් අපි ඊටවස්සේ බලංගොඩ, ඉලුක්කුඹුර, පනාන, කල්තොට, මොහොර ප්‍රදේශයේ වගේ මධ්‍යකඳුකරේ බෑවුම් වල අපි ඒ වෙත අවධානය යොමු කළා. එතකොට අපි ඒ කටයුත්තට උනා කරන දත්ත සොයාගත්ත, කාල නිර්ණය කළා. දැන් අපි ඒ හිඩැස පිරෙව්වා. ඊට පස්සේ අපිට තව ප්‍රශ්න තියෙනවා කඳුකරේ තිබෙන මේ මනුෂ්‍ය ජනවාසවල ව්‍යාප්තිය කොහොමද කියලා බලන්න. ඉතින් අපි ඊට පස්සේ මේ නකල්ස් පැත්තට යොමු වෙන්න කල්පනා කළා. මීමුරේ, කුඹුක්බෙරේ ඔය වගේ තැන් තියෙනවා. ඉතින් ඒව පරීක්ෂා කරන්න අපි යොමු වුණා. ඒක හරියට මෙහෙම දෙයක් දිලෘක්ෂි. අපි දීර්ඝ ගමනක් යනකොට වන්දනාවේ වෙන්න පුළුවන්, කොහරි තැනක් බලන්න වෙන්න පුළුවන්. යනකොට අපි මගදී නවත්තනවා ආපන ශාලාවකදී තේ බීලා ඒ වැඩේ ඉවර කරගෙන අපි එතනින් පිටත් වෙනවා. ගිහිල්ලා වෙන තැනකට. ඒ වගේ තමයි ඔබ ඔයගේ හල්දුම් වල බලංගොඩත් අපි අර ගමනේ නතර වෙච්ච තැන් කීපයක්.
එතකොට මේ මං ඔබතුමන්ගෙන් අහලා දැනගන්න කැමති සැකවින් හෝ මේවා දීර්ඝ විස්තර මට හොඳටම අවබෝධ කරගත හැකි අපිට මේ තියෙන කෙටි කාල සීමාවත් එක්ක විශාල දීර්ඝ විස්තර වලට යාමේ හැකියාවක් නොතිබෙන නිසා දැන් මේ හල්දුම් මුල්ල බලංගොඩ ඉබ්බන් කටුව මේ වගේ මේ ශේෂ්ත්‍ර පරේෂණ හරහා ශ්‍රී ලංකාවේ ජනාවාසකරණයට අදාළ වහාගත්ත වැදගත් සාක්ෂි මොනවද?
ඇත්තෙන් මම පොණක් නෙමෙයි, මගේ පරම්පරාවේ පුරාවිද්‍යාඥයොත්, මට ජ්‍යෙෂ්ඨ පරම්පරාවල පුරාවිද්‍යාඥයොත් සොයාගත්ත දැනුම සංකලනය කරාම අපට කියන්න තියෙන කෙටිම පණිවිඩය තමයි අපි 2500ක ඉතිහාසයක් ගැන කතා කරාට ඒක එහෙම නෑ. ඊට වඩා පැරණි ජනාවාස ඉතිහාසයක් අපට තියෙනවා. සමහර විට අවුරුදු 125,000ක් වගේ ඈත කාලයකට වුණත් ඒ කාලේ පසට තල්ලු කරන් යන්න පුළුවන්.
එතනින් එහාට මොකද වෙන්නේ? දැන් ඒ කියන්නේ දැන් අපි දන්නවා ලංකාව ඇතුලේ අපි ලාංකිකයෝ විදිහට අපි ඒක පිළිබඳව බොහොම උනන්දුයි, අපි කතා බහ කරනවා. නමුත් එතනින් එහාට යම් කිසි රටක ජනාවාසකරණය සම්බන්ධව විශේෂයෙන්ම මේ දකුණු ආසියාතික කලාපයේ අපි දන්නවා කලාපීය බලවතා විදිහට බුදු විෂ පාලනයක් ඉන්දියාව ආශ්‍රිතව ලොකුවට ක්‍රියාත්මක වෙනවා. ජනාවාසකරණය හා සම්බන්ධවත් ඔවුන් විශාල ආධිපත්‍යයක් දරා සිටිනවා කලාපය තුළම. එතන එහෙම බැලුවාම මේ ලංකාවේ මේ හොයාගෙන මේ පුංචි සාක්ෂි ලාංකීය අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාම සඳහා කොයි විදිහෙන්ද පිටුවහල කරගන්න
පුළුවන්? දිල්රුක්ෂි, දැන් ඔය පුඟාක් පරණ සාක්ෂි සම්බන්ධ වෙන්නේ මානව පරිණාමයට. එතකොට ලංකාවෙන් සොයාගෙන තියෙන මානව පරිණාමයට අදාළ විශේෂයෙන්ම හෝමෝ සැපියන් මානවයා පහුගිය අවුරුදු 150,000 ඇතුළත ලෝකේ පුරාම ජනවාස කරපු ඒ ගමන, ඒක මුළු ලෝකේම විද්‍යාඥයන්ගේ අවධානයක්. ඉතින් ඒ මිනිස්යාගේ වර්ධනයේ ගෝලීය කතාවට අපේ රටෙනුත් යම් යම් දේවල් අපි ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම ওই පායිහංගල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කැණීම් කරලා සොයාගත්ත දිනවකවානු සහ සාක්ෂි ඒ ගෝලීය හෝමෝසාපියන්ගේ සංචරණයට විශේෂයෙන් නැගෙනහිර පැත්තට ගමන් කිරීම, හෝමෝසාපියන් ඕස්ට්‍රේලියාව දක්වා පැමිණීම, මේ ගමන් මාර්ගයේ එන්නේ අපේ ආසියාව හරහා දකුණු ආසියාව හරහා. එතකොට අපේ කරන සොයාගැනීම් අපේ අනන්‍යතාව පිළිබඳ පමණක් නෙමෙයි, අපිට පුළුවන් වෙලා තියෙනවා අපි කොහොමද ගෝලීය පරිණාමීය ක්‍රියාවලියට විශේෂයෙන්ම හෝමෝසාපියන්ගේ සංක්‍රමණයට හා සංස්කෘතික විසරණයට අපි කොහොමද දායක වුණේ හා සමාන්තරගත වුණේ කියන එක අපේ රටෙන් අපි ලෝකෙට දීලා තියෙනවා. ඒ පාහියංගල වගේ තැන්වල ලැබිලා තියෙන දිනවකවානු දකුණු ආසියාවේ හෝමෝසාපියන් පිළිබඳ පැරණිතම සාක්ෂි දැනට දන්න විදිහට. ඉතින් ඒ නිසා අපි මේ මානව පරිණාමය හා මානව සංක්‍රමණ වල ඉතිහාසය පිළිබඳ සිටීමේ අපි ඉතා වැදගත් තැනක ඉන්නවා.
අපි දැන් මේ සාකච්ඡා කරමින් සිටින්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා. ඒ මහතා ශ්‍රී ලංකාවේ ප්‍රාග්ඓතිහාසික යුගයට අදාළව සිදුකරන කැණීම් සහ ගවේෂණ හේතුවෙන් ඒ සිදුකරන පර්යේෂණවල අන්තර්ගත කරුණු සහ උත්සවා ගැනීම් පිළිබඳව ශ්‍රී ලාංකීය ජනතාවට විශාල උනන්දුවක් තියෙනවා. ඉතින් අපිට තියෙන මේ කෙටි කාල සීමාව ඇතුළතදී මහාචාර්ය රාජ් සෝමදේවයන් සිදුකරන ලද පර්යේෂණ හරහා හෙළි කරගත් තොරතුරු සහ ඉන් අනතුරුව ඊළඟ පියවර සහ ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය මානව පරිණාමය සම්බන්ධව ශ්‍රී ලංකාවෙන් හොයාගත්ත සාක්ෂි කොහොමද උපයෝජනය කරගන්නේ මේ පරිණාම ක්‍රියාවලිය සහ ලාංකීය ජනාවාසකරණයේ හරි මංපෙත් හඳුනා ගන්න කියන කාරණාව පිළිබඳවයි මේ කෙටි සාකච්ඡාවක නියැලෙන්නේ අපි මහාචාර්යතුමන් සමගින්. දැන් මහාචාර්යතුමනි, දැන් පුරාවිද්‍යාව කියන මේ ශේස්ත්‍රයට ලොකු මේ උනන්දුවක් සහ ජනතාව ආකර්ෂණයක් ඇති වුණා ඔබ ශ්‍රී ලංකාවේ මාධ්‍ය තුලින් සිදු කරගෙන යන ඉතිහාස ශ්‍රී ලංකාවේ ඉතිහාසය සම්බන්ධව වෙන සාකච්ඡා මාලාව හරහා. ඊට කලින් අපි දැක්කේ නෑ ඉතිහාසය සම්බන්ධව මෙතරම් ජනතාව තුළ ලොකු උනන්දුවක් තිබුණා නැත්තේ නැහැ. ඇතැම් පාර්ශව සතුව පමණයි තිබුණේ. ඇතැම් පාර්ශවවලට ලොකු අවබෝධයක් තිබුණෙත් නැහැ. ඒ ගැන ලොකු උනන්දුවක් තිබුණෙත් නැහැ. නමුත් අපි දකිනවා දැන් තරුණ පරපුර පවා විශාල උනන්දුවක් දක්වන මේ ශේස්ත්‍රය සම්බන්ධව. දැන් ශ්‍රී ලාංකීය ජනතාවගේ සංවිඥානික භාවය කොයි මට්ටමකද තියෙන්නේ මේ පුරා විද්‍යාව කියන ශේස්ත්‍රය සම්බන්ධව සහ ඒ වටිනාකම ගැන?
ඇත්තෙන්ම පුරා විද්‍යාව කියලා කියන්නේ ඉතාම සුවිශේෂී ශික්ෂණයක්. මේ රටේ විශාල උනන්දුවක් දැන් තියෙනවා. ඇත්තටම පුරාවිද්‍යාවට නෙමෙයි දුරක්ෂේ. අපේ රටේ මිනිස්සු හුඟක් කැමති වෙලා තියෙන තමන්ගේ ඉතිහාසයට, තමන්ගේ උරුමයට, තමන්ගේ ප්‍රවේණියට, තමන් කවුද කියලා දැනගන්න. පුරාවිද්‍යාව කියලා කියන්නේ ඒ දේ ඒගොල්ලන්ට සොයා දෙන විද්‍යාත්මක ශික්ෂණය. එතකොට පුරාවිද්‍යාවට ඒගොල්ලෝ ඔබ කිව්වා වගේ මොහොතකට කලින් ලොකු උනන්දුවක් තියෙනවා කියලා පේන්නේ ඒ පුරාවිද්‍යාව මගින් අනාවරණය කරපු ගොඩනගපු දැනුමට තමයි ඒගොල්ලෝ ආලෝලනය වෙලා ආසක්ත වෙලා ආකර්ෂණය වෙලා තියෙන්නේ. ඒතර අපිට පේනවා මුළු රටම පුරාවිද්‍යාව වෙත නැමිලා තියෙනයි කියලා. ඉතින් ඔබ කියපු එක ඇත්ත. විශාල රට ඇතුළෙත් තියෙනවා, රටින් පිට ඉන්න අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවත් විශාල උනන්දුවක් තමන්ගේ උරුමය, ඉතිහාසය, ප්‍රවේණිය ගැන දැනගන්න දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒකට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ මා ජනමාධ්‍යවලට. මොකද සාමාන්‍යයෙන් පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ ශික්ෂණවල නියැලෙන වෘත්තිකයේ ඔයගොල්ලන්ගේ සොයා ගැනීම් ඉතාම ඉහළ ශාස්ත්‍රීය සංග්‍රහවල, ලෝකයේ තියෙන පිළිගත් සංග්‍රහවල තමයි පළ කරන්නේ. ඒවා බොහොමයක් ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන්නේ. ඉතින් එතකොට මහජනයාට ඒක ලබා ගන්න ක්‍රමයක් නැහැ. අනික මහජනයා කියලා කියන්නේ විවිධ වෘත්තීන්වල ජීවත් වීම සඳහා නිරන්තර අරගලයක යෙදලා ඉන්න අය. ඒ අයට මේවා කියවන්න කරන්න වෙලා නැහැ, අසව තිබුණත්. ඒ නිසා විද්‍යාඥයන්ගේ වෘත්තිකයන්ගේ වගකීමක් තියෙනවා ඒ පිළිබඳ ගොඩනගලා තියෙන දැනුම ඔවුන්ට අවශෝෂණය කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් ආකාරයට ඒගොල්ලන්ට කියලා දෙන එක වැදගත් වෙනවා කාරණා කීපයක් නිසා. එකක්, පුරවැසියෙක් තනන්න. පුරවැසියා කියන්නේ රටට ආදරය කරන, මව්බිමට ආදරය කරන, මව්බිමේ අමේ යහපත් භාවය නිතරම අපේක්ෂා කරන කෙනෙක්. ඒ චින්තනය ගොඩනගන්න අපට මිනිසුන්ට මුල් අද්දන්න ඒගොල්ලන්ගේ ඉතිහාසයේ උරුමය, ප්‍රවේණිය අපි කියලා දිය යුතු තිබෙනවා. ඉතින් ඇත්තම අපි මේ කරපු දේ ඒ හරි සාර්ථකයි කියලා පේනවා. මිනිස්සු විශාල උනන්දුවක් තියෙනවා රට ගැන හිතනද. මං හිතන්නේ අපි මේ කරන වැඩේ ප්‍රතිඵල තව අවුරුදු 4ක් 5ක් යනකොට මීට වැඩිය පෙනෙන්න පටන් ගනී. මිනිස්සු අවදි වෙලා ඇවිල්ලා තමන් ඒ දැනගත්ත ඉතිහාසය ආරක්ෂා කරගන්න, ඒ උරුමය ආරක්ෂා කරගන්න ආඩම්බරයෙන් රටට ඇවිල්ලා රට වෙනුවෙන් වැඩ කරන පිරිසක් බිහි වෙයි කියලා අපි මේකෙන් උදක්ම බලාපොරොත්තු වෙනවා දිරුක්ෂි.
හොඳයි, දැන් අපි දැන් සෑහෙන කාලෙක ඉඳන් දන්න කාරණාවක් සහ පොදු කාරණාවක්, ඒ වගේම දශක ගණනාවක් තිස්සේ පාසල්වල ඉගන්නපු ඉතිහාසය තමයි වසර 2500කට කලින් විජය ලංකාවට ආවට පස්සේ මේ ලංකාව ජනාවාසකරණයට පත් වුණා, මේ සිංහල ජාතිය එතනින් තමයි පටන් ගන්න කියලා. දැන් ඔබ සිදු කරපු මේ පර්යේෂණ හරහා තවත් විශාල කරුණු ගණනාවක් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. මේ විජේගෙන් නෙමෙයි ලංකාවේ ඉතිහාසය පවතින්නේ, හෝ සිංහල ජාතිය පවතින්නේ, හෝ මිනිසුන් පවතගෙන එන්නේ කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ හොයාගන්න කරුණු එකතු වෙන්නේ නැද්ද ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට?
ඇත්තෙන්ම ඒ නිෂ්පාදනය කරන දැනුමේ ප්‍රයෝජනයක් ගන්න නම් ඒක අධ්‍යාපන ධාරාවට එකතු කළ යුතුමයි. ඉතින් ඒක එහෙම කියලා අපි නිකන් හිටියේ නැහැ. අපි 2014 ඉඳලා උත්සාහ ගත්තා ඒක පාසල් පොත්පත්වලට ඇතුළත් කරන්න. ඒක කළා. ඉතින් ජාතික අධ්‍යාපන ආයතනයට අපි කෘතවේදී වෙන්න ඕන. ඒකට ප්‍රමුඛ ස්ථානයක් අරගෙන මූලිකත්වයක් අරන් ඒක කරපු එක ගැන 2014 කලින් තිබිච්ච පාසල් පෙළ පොත ඉතිහාසයත් දැන් තියෙන පෙළ පොතත් තරම් බැලුවොත් එම විශාල වෙනසක් ඔබට දකින්න පුළුවන් වෙයි. අපි අඩුම තරමේ අලුත් දැනුම 40%ක්වත් ඒ පොත්වලට ඇතුළත් කරන්න අපි මහන්සි ගත්තා. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ දක්වා ළමයි විසින් දැනගත යුතු ඉතිහාසය කියන එක අපි පොත්පත්වලට ඇතුළත් කළා. ඉතින් ඒක ප්‍රමාණවත් කියලා මං කියන්නේ නැහැ. නමුත් ඒක තව දියුණු කළ යුතුව තිබෙනවා. ඓතිහාසික පර්යේෂණ, පුරාවිද්‍යාක පර්යේෂණ අලුත් වෙනවා දිනෙන් දින. විශ්ලේෂණ, අර්ථ නිරූපණ වෙනස් වෙනවා. ඒ නිසා පාසල් පොත්වල තියෙන දැනුමත් ඒ අනුව යථාවත් වෙලා ඉදිරියට යා යුතුයි. ඉතින් අපි අනාගතයේ එහෙම දෙයක් වෙයි කියලා සුභවාදීව බලාපොරොත්තුෙන් ඉන්නවා. ප්‍රාර්ථනා කරනවා ඒ වෙනස්කම් ඇති වෙන්න අවස්ථාවක් උදා වේවා කියලා.
දැන් රාජ සෝමදේව මහතා, දැන් ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කොයි වගේ මේ පිටිවහලක්ද ලබා දෙන්නේ දැන් ඔබ වැනි ක්ෂේත්‍රයට ගිහිල්ලා සිදු කරන පර්යේෂණ සඳහා, සහ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොයිතරම් දායකත්වයක් ලැබෙනවද මේ කටයුතු සඳහා? ප්‍රතිපාදන වෙන් කිරීම අතින් බැලුවත්, පර්යේෂණ ඉදිරියට අරගෙන යාම අතින් බැලුවත්, ඒ පැත්ත කොහොමද වෙන්නේ කියන කාරණාව පිළිබඳව කවුරුත් ඒතරම් අවබෝධයකින් නෙමෙයි ඉන්නේ.
ඔව්, ඇත්තෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අපේ රටේ තිබෙන පුරාවිද්‍යා ආඥා පනත, පුරාවස්තු සම්බන්ධයෙන් වෙන නීතිමය ලේඛනය විධිවිධාන ඒවා ක්‍රියාවට නැංවීම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වෙන්නේ. පහුගිය අවුරුදු 100කට වැඩි කාලයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉතාම විශිෂ්ට අගනා සේවයක් ශ්‍රී ලංකාවේ පුරාවස්තු ආරක්ෂා කිරීම, සංරක්ෂණය කිරීම, නඩත්තු කිරීම හා යම් දුරකට පර්යේෂණ කිරීම සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඉතින් අපි ඒක අගය කළ යුතුයි. අදෝබ අනුරාධපුරයට ගියාම, පොළොන්නරුවට ගියාම දකින්න තියෙන හුඟක් ස්මාරක ඒ තත්ත්වෙන් ආරක්ෂා වෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිසා. ඒ වගේම 1980 දශකයේ පිහිටු මධ්‍යම සංස්කෘතික අරමුදල. ඒ ආයතනයත් මේ ප්‍රධාන නගරවල තියෙන නෂ්ටාවශේෂ නඩත්තු කිරීම, පර්යේෂණ කිරීම පිළිබඳව සැලකිය යුතු දායකත්වයක් දක්වනවා. දැන් ඒකේ තරම්ම සතුරුදායක නැහැ විවිධ හේතු නිසා. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පර්යේෂණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමක් කරන්නේ නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට දීලා තියෙන පුරාවිද්‍යා ආඥාපනතේ විධිවිධාන යටතේ. එතකොට ඒක දෙපාර්තමේන්තුවක්, රජයේ දෙපාර්තමේන්තුවක්. එතකොට මධ්‍යම සංස්කෘතික අරමුදල නීතිගත කරන ලද ආයතනයක් රජයේ. පර්යේෂණ සඳහා වැඩිපුර බරක් යෙදෙන්නේ විශ්වවිද්‍යාලවලට. ඉතින් විශ්වවිද්‍යාලවලින් දෙන ප්‍රතිපාදන වලින් තමයි පර්යේෂණ කටයුතු විශ්වවිද්‍යාල කරන්නේ. ඉතින් අපි විශ්වවිද්‍යාල ප්‍රජාව හැටියට අපි කරන පර්යේෂණ වලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන්ගේ නීතිමය අවසරය ලබා දෙන එක, ආඥාපනතේ තියෙන විධිවිධාන වලට යටත්ව. ඉතින් විශ්වවිද්‍යාලයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අතර තියෙන්නේ එවැනි සබඳතාවක්. නමුත් පර්යේෂණ මාතෘකා, පර්යේෂණ තේමාවල්, පර්යේෂණ විමර්ශන රාමු මේවා ගොඩ නැගීම පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඒ දෙපාර්තමේන්තුවට ආවේණික රාමුවක් තියෙනවා. ඒකේ ඉන්න විද්‍යාඥයෝ පර්යේෂකයෝ වැඩ කරන. නමුත් විශ්වවිද්‍යාල පර්යේෂකයන්ට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මේ බලපෑමක් ඒ පර්යේෂණ රාමු සකස් කර ගැනීම පිළිබඳ ඇත්තේ නැහැ බොහෝ වෙලාවට. ඉතින් මේ කවුරුත් සමාන්තරවයි යන්නේ. හැබැයි ඉතින් මම මෙහෙම කිව්වට මේක න්‍යායාත්මකයි. ඒ දෙපාර්තමේන්තු ඒ ආයතනවල මුල් පුටුවල වාඩි වෙන පුද්ගලයන්ගේ ස්වරූපය අනුව මේ මම කියපු න්‍යායන් ඕනතරම් වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙලක් තියෙනවා.
එතකොට දැන් විදේශ ආධාර මතත් යම් ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනව නේද? ඒවා කොහොමද සිද්ධ වෙන්නේ?
විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති වළංගු වෙන්නේ ලංකාවේ පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තිය කියලා එකක් තියෙනවා. පාර්ලිමේන්තුවෙන් අනුමත කරපු එක ගැසට් කරලා තියෙන්නේ. එතකොට ඒකේ තියෙනවා යම් යම් විධිවිධාන. විදේශිකයෙකුට ලංකාවේ යම්කිසි පර්යේෂණයක් කරන්න යම්කිසි පර්යේෂණ ප්‍රදානයක් දෙන්න පුළුවන්. හැබැයි ඒක කරනකොට තියෙනවා ඒ පර්යේෂණයේ ප්‍රධානත්වයේ දැරිය යුත්තේ ශ්‍රී ලාංකිකයෙක්. ඒ පර්යේෂණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන ලේඛනයේ පළමුවන කර්තෘවරයා විය යුත්තේ ශ්‍රී ලාංකිකයෙක්. ඊළඟට පර්යේෂණ සඳහා ලංකාවට පැමිණෙන විදේශිකයන් ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් පුහුණු කළ යුතුයි. ඒ වගේම ඒ අය රැගෙන එන ඇතැම් විද්‍යාත්මක උපකරණ ලංකාවේ පාවිච්චි කරාට පස්සේ ඒවා ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනය සඳහා ප්‍රදානය කිරීමට ඇති ඉඩකඩ සොයා බැලීමට ඔවුන් උනන්දු කරලා තියෙනවා. ඒ වගේ යම් යම් කොන්දේසි යටතේ තමයි විදේශ සමග ගනුදෙනු කිරීමේ මේ කටයුත්ත දැන් කරන්නේ මේ ජාතික ප්‍රතිපත්තිය අනුමත වුණාට පස්සේ. මොකද ඒකට හේතුව ඊට කලින් ප්‍රතිපත්ති අනුමත වෙන්න කලින් විදේශික විද්‍යාඥයෝ ඇවිල්ලා සමහරට ඒගොල්ලන්ට ඕන දේවල් කියන්න, ඒගොල්ලන්ට ඕන දේවල් කරන්න සූදානම් වුණා අපේ රටේ උරුමය සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා තමයි ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ඇති වුණේ. දැන් කටයුතු කරනවා නම් ජාතික ප්‍රතිපත්තියට අනුකූලව තමයි ඒ කටයුතු කරන්න වෙන්නේ. ඉතින් සමහර විට සමහර විදේශ පර්යේෂකයෝ ඒ ජාතික ප්‍රතිපත්තියේ විධිවිධාන වලට එතරම් කැමති නැහැ. ඉතින් ඒකත් එකක්. ඊළඟට ජාත්‍යන්තරය සමග කරටකර පර්යේෂණවල නිරත වීමට අවශ්‍ය කරන මනුෂ්‍ය සම්පතේ යම්කිසි හිඟතාවක් අපට පේන්න තියෙනවා. මට ආරංචි වුණා මේ විදේශ එක ඉන්න මහත්මයෙක් හරි මහත්මියක් හරි මට හරියට නිච්චි නෑ, මේ එයා කියලා තිබුණා මේ ලංකාවේ පුරාවිද්‍යාඥයෝ පුරාවිද්‍යාව කරන්න දන්නේ නෑ. ඒ කියපු මහත්මයා හෝ මහත්මිය ඉන්න රටේ තමයි හොඳ පුරාවිද්‍යාව තියෙන්නේ. ඉතින් ඒ වගේ වැරදි අදහසුත් තියෙනවා අපේ රටේ. ඕන තරම් ඉන්නවා ජාත්‍යන්තර මට්ටමේ වැඩ කටයුතු කරන්න පුළුවන් පුරාවිද්‍යාඥයෝ. ඒගොල්ලෝ ජාත්‍යන්තර මට්ටමට තමයි ඒවා කරන්නේ. ඉතින් ඒ තියෙන නූතන උපකරණ පරිහරණය කරන්න අපේ පුරාවිද්‍යාඥයෝ දන්නවා, ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයෝ. ඉතින් ඒ නිසා එහෙම අඩුවක් නැහැ. නමුත් අර මං කිව්වේ අර මානව සම්පත්වල අඩුවක් තියෙනවායි කියලා, අර විදේශිකයින් සමග ගනුදෙනු කිරීමේ කලාව, උපාය මාර්ගය පිළිබඳ පුහුණුවක්, පරිණතභාවයක් ලබා දෙන්න එහෙම පුහුණු වැඩපිළිවෙලක් අපේ තිබුණේ නැහැ. ඒ නිසා ඒ හිඩැසක් නිර්මාණය වෙමින් තිබෙනවා. නමුත් ඉතාම ඉක්මනින් ඒ හිඩැස වැසිය යුතුයි. යම්කිසි ජාතික වැඩපිළිවෙලක් ඒ ගැන වගකිය යුතු අය ඒ ගැන කල්පනා කළා.
තාක්ෂණය කොයිතරම් දුරට උපයෝගී කරගන්නද ලංකාවේ වගේ පරීක්ෂණවලට? දැන් උදාහරණයක් විදිහට අපි හිතනකොට එහෙම කාබන් කාල නිර්ණය වගේ දෙයක් කොයිතරම් පහසුවෙන් අපිට යොදා ගන්න පුළුවන්ද? ප්‍රතිපාදන වශයෙන් ගත්තාම කොයි වගේ ප්‍රතිපාදනයට වෙන් විය යුතුද? ලාංකීය ආණ්ඩුවට හෝ ඒ දෙපාර්තමේන්තුවලට යම් ශක්තියාවක් තියෙනවද ඒ සම්බන්ධව?
මෙහෙමයි, පුරාවිද්‍යාවේ තාක්ෂණය අති විශාල ලෙස පුළුල් වෙලා තියෙනවා. විශේෂයෙන්ම පොළොව පරීක්ෂා කිරීම, කැණීමක් නොකොට පොළොව පරීක්ෂා කරන්න පුළුවන් ඔය ග්‍රවුන්ඩ් පෙනිට්‍රේටින් රඩාර් GPR කියන උපකරණය. ඒ වගේම රෙසිස්ටිවිටි සර්වේ වගේ මේ ප්‍රතිරෝධ විශ්ලේෂණ, එලාගේට රිමෝට් සෙන්සින් දුරස්ථ සංවේදී ක්‍රම වෙන වෙන ඒවා. ඉතින් මේ වගේවා පුරාවිද්‍යාවේ තියෙනවා. ඊළඟට පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණ සඳහා ජාන විද්‍යාත්මක පර්යේෂණ කරන ඒවා, ඒවා එහෙම තියෙනවා. ඔය ෆ්ලක්ස් ගේට් රේඩියෝමීටර් වගේවා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි වෙලා තියෙන දෘක්ෂ මේවා අතිශය මිලාදික උපකරණ. ඒතර කාබන් 14 කාල නිර්ණ ක්‍රමයක වෙලා ගැවුත් එහෙම සාමාන්‍යයෙන් මිලිග්‍රම් 9ක් කාල නිර්ණය කරන්න ඇමරිකානු ඩොලර් 595ක් වියදම් වෙනවා. එතකොට ඒක ලොකු මුදලක් අපේ රටේ හැටියට. ඉතින් මේ අපිට අපි තාක්ෂණය ගැන දන්නවා. තාක්ෂණය ගැන දැනගත්තට සමහර විට අපිට ඒ තාක්ෂණය විදේශ රටකින් ලබා ගන්න එක මුදල් ගෙවලා ලාභයි, ඒ තාක්ෂණය අපේ රටේ ගෙනලා පැල කරනවට වැඩිය. දැන් කාබන් 14 කාල නිර්ණය කරන විද්‍යාගාරයක් පිහිටවන්නේ නැත්තේ ඇයි කියලා බොහෝ දෙනා අහනවා ලංකාවේ. පිහිටවන්න පුළුවන්. ඒකට බිලියන ගාණක් රුපියල් වියදම් වෙයි. ඒතර ඒක ජාතික ප්‍රමුඛතාවක් නෙමෙයි. ඊළඟට අපි එහෙම විද්‍යාගාරයක් පිහිටෙව්වයි කියන්නකෝ, ජාතික ප්‍රමුඛතාවක් කරගෙන. එතකොට අපි අවුරුද්දට දින නිර්ණ කීයක් මේකේ කරනවාද? එතකොට මේ විද්‍යාගාරය නඩත්තු කරන්න තව බිලියන ගාණක් අවුරුද්දට යනවා. ඉතින් මේක සුදු අලියෙක් වගේ වැඩක්. ඊට වඩා ලේසි ඇමරිකානු ඩොලර් 595ක් දීලා ඒ තමන්ගේ නියදිය කාල නිර්ණය කරගන්න එක, ඒක ඊට වැඩිය පහසුයි. ඉතින් අපිට උපකරණ ගත්තා වගේ නෙමෙයි, නඩත්තු කරන්න ඕන, ගබඩා කරන්න ඕන. ඉතින් ඒවට ලොකු වියදමක් යනවා. ඉතින් එහෙම නොකරයි කියලා අපේ රටේ තියෙන පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණ දුර්වලයි කියලා කවුරු හරි ලෝකෙ කෙළවරේ ඉඳගෙන කාන්තාරයක ඉඳගෙන කියනවා නම් අපි හුඟක් කනගාටු වෙනවා. එහෙම එකක් නැහැ. ලෝකෙ හා සමග කරටකර වැඩ කරන්න පුළුවන් පුරාවිද්‍යාඥයෝ අපේ රටේ ඉන්නවා. අපි එහෙම කරලත් තියෙනවා. සමහර වෙලාවට මේ ඔය කියන රටවල් වල ඉන්න මේ සුදු මහත්තුරුත් පුරාවිද්‍යාව ගැන වැඩ කටයුතු කරන්න ලංකාවට එනවා. ඉතින් ඒ නිසා ඒක අපිට ඒ පැත්තෙන් අඩුපාඩු තියෙනවා. දිරුක්ෂි අඩුපාඩු නෑ කියනවා නෙමෙයි, ඒවටත් හේතු තියෙනවා.
හොඳ, දැන් මේ ප්‍රශ්නේ ඇත්තටම මේ අන්තර්ජාලයේ බහුලව මා දකින දෙයක් කරහා මට අහන්න හිතෙන ප්‍රශ්නයක්. ඒ වගේම මම දකිනවා බොහෝ ශ්‍රී ලාංකික ජනතාව මේ සම්බන්ධව ටිකක් කුතුහලයෙන් කතා බහ කරනවා. මේ විදෙස් පර්යේෂකයෝ පුරාවිද්‍යාඥ විසින් එනවා වෙන්නට පුළුවන්, එසේ නොමැති වෙන්නට පුළුවන්. නාසයකින් එනවා කියනවා, යම් යම් ආයතන වලින් එනවා කියනවා, ලංකා රජය දන්නෙත් නෑ කියනවා. කැලවල් අස්සරින්ගගෙන අපේ පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන ස්ථාන අස්සට ගිහිල්ලා අපේ ජනතාවට ඒ තැන්වලට යන්න නොදී බොහොම රහසිගතව සිදු කරන පර්යේෂණ තියෙනවා කියලා. මේකේ මේ ඇත්තට මෙහෙම දෙයක් වෙනවද රජසම දේව මහතා?
මම නම් ලංකාවේ නොගිය ඇවිදපු නැති කැලෑවක් කන්දක් නැහැ. මම නම් දිරුක්ෂි කවදාකවත් මට නිකන් අහම්බෙන්වත් එහෙම කෙනෙක් හම්බෙලත් නැහැ. එහෙම දෙයක් වෙන්නෙත් නැහැ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. ඒක නිකන් මවිතේ දනවන්න කියපු කතාවක්. එහෙම එන්න බෑ. රටේ නීතියක් තියෙනවා, රටේ ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. ඉතින් ඒ නිසා එහෙම වෙන්නේ නැහැ. නමුත් මෙහෙම දේවල් තියෙනවා. සමහර විදේශිකයෝ අපේ විශ්වවිද්‍යාලවල අපේ රටේ ඉන්න ඇතැම් පුරාවිද්‍යාඥින්ට යම්කිසි සන්තෝෂමක්, එහෙම නැත්නම් ඒ කියන්නේ විදේශ සංචාරයක් දීලා ව්‍යාපෘතියක හවුල්කරුවෙක් කරගෙන ඒගොල්ලෝ ඒ මාර්ගයෙන් ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන වැඩ කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒක හරි අමාරුයි පාලනය කරන්න. මොකද එන්නේ ලාංකික පුරාවිද්‍යාඥයගේ හෙවණැල්ලට මුවා වෙලා. එතකොට මේ පෙන්ණුම් කරන්නේ ලාංකික පුරාවිද්‍යාඥයා ඒ පර්යේෂණ ව්‍යාපෘතිය අරන් යනවායි කියලා. ඉතින් අපි නිතරම සහයෝගිතා ව්‍යාපෘති වලට ධෛර්යමත් කරනවානේ විදේශත් එක්ක අහුවෙලක් කරන්නේ කියලා. එතකොට ඒ දීලා තියෙන ප්‍රතිපාදනය යටතේ ඇතැම් අය, සියලු දෙනා නෙමෙයි, ඇතැම් අය ලංකාවට ඇවිල්ලා ඒගොල්ලන්ට ඕන දේවල් කරපු අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඉතින් එහෙම දෙයක්ත් තියෙනවා. එහෙම නැතුව මේ හොරෙන් ඇවිල්ලා කැලෑවල් වල හාරහාර එහෙම කරන දේවල් නම් ඒක අසත්‍යයක්. ඒක මං සාහසුද්දෙම කියන්න කැමති, ඒක අසත්‍යයක්.
නැතට ඔය කියන විදිහට සෝමදේව මහතා, දැන් ලංකාවේ පරිණාමයට අදාළ හෝ ජනාවාසකරණයට අදාළ හෝ සුවිශේෂී අනන්‍යතා සහිත සාක්ෂි සොරකම් කිරීම පවා සිදු වෙනවා වෙන්නට පුළුවන්.
එහෙම සොරකම් කිරීමක් නෙමෙයි ඒක අර්ථ දැක්විය යුත්තේ. ඒ අපේ රටවල් වල තියෙන විද්‍යාත්මක ද්‍රව්‍ය ඒගොල්ලන්ගේ අර්ථ නිරූපණවල තියෙන්න පුළුවන්, ඒගොල්ලන්ට අනන්‍ය දේවල් ඒගොල්ලෝ කියන්න පුළුවන්. මොකද ඕනම සංස්කෘතියක් අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ සංස්කෘතිය තුළ හැදිලා වැඩිලා ඒ සංස්කෘතියේ සාරය අවශෝෂණය කරගත් කෙනෙකුට පමණයි. මට එංගලන්තයට ගිහිල්ලා ස්ටෝන් හෙන්ජ් වගේ ලොකු ස්මාරකයක් හාරලා ඒක අර්ථ නිරූපණය කරන්න මට පුළුවන්. නමුත් මගේ අර්ථ නිරූපණය සාකල්ලෙන් නිර්වද්‍යයි කියලා කාටවත් සාතික වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන් අයිති නැති සංස්කෘතියකට අයිති දේවල් වෙනත් සංස්කෘතියක අයිති කෙනෙක් නිර්වචනය කරන්න ගියාම ඒකෙන් වරදවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒක හොරකමක් වංචා කිරීමක් හැටියට සලකනවට වැඩිය ඒක ශාස්ත්‍රීය ලෝකයේ ඒක තරම් සම්භාවනාවට ලක්වෙන දෙයක් නෙමෙයි. ඒ සංස්කෘතියෙන් වලට අයිති විද්‍යාඥයෝ තමයි ඒ අර්ථ නිරූපණවල මූලිකත්වය ගත යුත්තේ. ඒකෙන් අදහස් කරන්නේ විදේශික අයගේ දැනුම තාක්ෂණය අපි ලබා නොගත යුතුයි කියලා. හැබැයි ලබාගත යුත්තේ තමන්ගේ ස්වතන්ත්‍රතාව කිසිත්ම පාවා දීමකින් තොරවයි.
දැන් පුරාවිද්‍යාව කියන කාරණාව රටක දේශපාලනය පවා පාලනය කළ හැකි කාරණාවක්, ආයුධයක්. ඇත්තටම රටක ජාතිකවාදය ඇති කළ හැකි කාරණාවක්, ජාතිවාදය පවා ඇති කළ හැකි කාරණාවක්, යම් කිසි ජාතියක ආයිඩෙන්ටිටියක අනන්‍යතාවය හසිරවීම සඳහා භාවිතා කරන්න පුළුවන් අවියක් වගේ දෙයක්. ඇත්තටම විශේෂයෙන්ම දැන් අපි වෙන රටකට ඇවිල්ලා මෙහි ජීවත් වෙන පුද්ගලයන් නිසා අපේ මව්බිම තුළ සිදුවන අපේ ජාතියට අදාළ අනන්‍යතාවය, අපේ භූමියේ තියෙන සුවිශේෂීත්වය පිළිබඳව අපි පුංචි දෙයකින් පවා සාඩම්බරත්වයට පත් වෙනවා. මොකද අපි දැන් ඉන්නේ වෙන රටක. ඇත්තටම වෙන රටකට ආවට පස්සේ තමයි ඉන්න රටේ යගේ තේරෙන්නේ. දැන් ඔබතුමාගේ පර්යේෂණ හරහා මේ තාක් හොයාගත්ත ශ්‍රී ලංකේ ඉතිහාසගත කරුණු වලට අනුව ශ්‍රී ලාංකිකයන් කියලා කියන්නේ සමස්ත ලෝකයේම මේ මානව වර්ගයත් එක්ක ගත්තාම මේ මොන වගේ පිරිසක්ද?
මෙහෙමයි, අපට පුරාවිද්‍යාව කිසිසේත්ම පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ කිසියම් වාර්ගික අනන්‍යතාවක පාරිශුද්ධත්වය හෝ උත්කෘෂ්ටතාව පෙන්නලා දෙන්න. අපි බලන්නේ මේ සියල්ලම මානව සංහතියක්. මුළු ලෝකෙම ජනවාස කළේ එකම මානව සංහතියක්, එකම මූලයකින් ආපු. පස්සේ කාලේ දේශගුණික සාධකවලට සහ පරිසර සාධකවලට අනුවර්තනය වීමේ ප්‍රතිඵලයක් හැටියට ඔවුන්ගේ මානව විද්‍යාත්මක මූණුවල වෙනස්කම්, භාෂාවල වෙනස්කම්, ඔවුන්ගේ නිසා චර්යාවේ වෙනස්කම්, ඒ නිසා පාවිච්චි කරන බඩු භාණ්ඩවල වෙනස්කම් ඒවා ඇති වුණා. ලෝකේ හැම සංස්කෘතියක්ම උත්කෘෂ්ටයි. ඒ තේරුමෙන් ගත්තහම එතන අපේ සංස්කෘතිය තුලත් තියෙනවා අපිටම ආවේනික වෙච්ච ලෝකේ සමහර සංස්කෘතීන් වල දකින්න නැති අපිටම ආවේනික, අපි කියන්නේ යුනික් කැරක්ටරිස්ටික්ස් කියලා, අපිටම ආවේනික වෙච්ච අනන්‍යතාවන් අපේ සංස්කෘතීන් තුල තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි මිනිස්සුත් සමග දක්වන ලෙන්ගතුකම්, ඒ වගේම අපි කෑම බීම, අපේ සංග්‍රහශීලීත්වය, හොඳ නරක පිළිබඳව අපිට තියෙන සංවේදීතාව, ඒ වගේ දේවල් අපි දීර්ඝකාලීනව පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා වෙනත් සංස්කෘතීන් තුල අපේ මට්ටමින් දකින්න නැහැ. ඒ වගේම අපි හැම වෙලාවෙම හොඳයි කියන්නේ අපේ දුර්ගුණත් තියෙනවා අපි ගෙනාපුවා. ඒවත් එක සංසන්දනය කරනකොට වෙනත් සංස්කෘතීන් වල ඒ සුගුණ තත්වයෙන්, හොඳ තත්වයෙන් ඒවත් තියෙනවා. ඒ නිසා පුරාවිද්‍යාඥයෝ නිතරම කරන්නේ අපි දීර්ඝ කාලයක් තිස්සේ ඒ මනුෂ්‍ය ගතිගුණ, චර්යාව, ද්‍රව්‍යමය සංස්කෘතිය, සිතිවිලි, ඒවා කොහොමද ගෙනාවේ, දීර්ඝකාලීන පවත්තන් ආවේ කොහොමද, ඒවා වෙනස් කරේ කොයි කාලවලද, ඒවට හේතු මොනවාද වගේ පුළුල් දේවල් ගොඩනගන එක. ඒ තුල අපි පෙන්නනවා තාක්ෂණය ගත්තොත් ශ්‍රී ලංකාවට ආවේනික වෙච්ච ඇතැම් තාක්ෂණික ගුණාංග අපිටම ආවේනික වෙච්ච ඒවා තියෙනවා. ඉතින් ඒවා එහෙම කිව්වහම අපිට එක් නිශ්චිත භාෂාවක් කතා කරන කණ්ඩායමක් හැටියට ලැංවේජ් ගරුප් එකක් හැටියට. මම කැමති නෑ ඔය සිංහල දෙමළ වගේ වචන පාවිච්චි කරන්න වාර්ගික අනන්‍යතාවකින්. ඒ වර්ග නෙමෙයි මනුෂ්‍ය වර්ග කියලා කියන්නේ මොංගොලයිඩ්, කෝකසොයිඩ් ඒ වගේනේ. මනුෂ්‍ය වර්ග කියන්නේ නිග්‍රොයිඩ්. එහෙම නැතුව භාෂාව මනුස්සයෙක් වර්ග කරන්න පාවිච්චි කරන එක, ආගමක් මනුස්සයෙක් වර්ග කරන්න පාවිච්චි කරන එක, ඒක අපේ ශිෂ්ටාචාරයට සුසු දෙයක් නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලාංකික කියන අනන්‍යතාව ඒ දූපත තුළ අවුරුදු දහස් ගණනක් තිස්සේ සංස්කෘතිය වර්ධනය කිරීමට නොයෙක් ආකාරයෙන් දායක වුණු ජන කණ්ඩායම්. ඒ අය තුළ තිබෙනවා අගය කළ යුතු ලක්ෂණ. මේක අර අපේ ආගමේ කියනවා වගේ අත්තුක්කංසන පරවම්බනයක් නෙමෙයි. අනුන් හෙලා දමලා අපි උසස් කියලා කියන කේමනක් නෙමෙයි. අපිත් ලෝකේ අනිත් අය වගේම සමාන්තරව උත්කෘෂ්ඨ වැඩත් කළා. ලෝකේ අනිත් ජාතීන් වගේ අපි අතින් දුර්වලතාත් සිද්ධ වෙලා තියෙනවා, පරාජයනුත් තියෙනවා. ඉතින් මට පුරාවිද්‍යාවේ වෘත්තිකයක් හැටියට කියන්න තියෙන්නේ, අපි නොඑක් අවස්ථාවල ශ්‍රී ලංකාවේ ජීවත් වෙච්ච අනාදිමත් කාලයක් තිස්සේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ විශිෂ්ට ගුණාංග නිපුණතා අපි ඉස්මතු කළා, පෙන්නලා තියෙනවා.
මොන වගේද උදාහරණ ගත්තොත්?
තාක්ෂණික වශයෙන් ඔවුන් දක්වපු විශිෂ්ටතාව, දැන් ඔය මේ වාරි කර්මාන්තය සම්බන්ධයෙන් අපි දක්වපු විශිෂ්ටතා, යකඩ ලෝහය උණු කිරීම හා පරිහරණය කිරීම සම්බන්ධයෙන් අපි දක්වලා තියෙන ප්‍රවණතා, ඒ වගේම වාස්තු විද්‍යාව ගොඩනැගිලි ඉදි කිරීම සම්බන්ධයෙන් අපි දක්වලා තියෙන ඉංජිනේරුමය නිපුණතා. දැන් නිකන් හිතන්න දිල්රුක්ෂි රුවන්වැලිසෑය වගේ ස්තූපයක ඒ තියෙන අඩ කවය, ඒක අහසෙන ඇඳෙන්න ඕන, අහසෙන ඇඳලා තියෙන්නේ. ඒක ඒ තරම් සමමිතිකව අඳින එක. ඊළඟට අනුරාධපුරයට හුඟක් තදට මෝසම් වරුසාව වහිනවා, හෙන පුපුරනවා, අකුණු ගහනවා. මේ ස්තූප ඒ අකුණු සැරවලින් බේරා ගන්න අපි යොදපු උපක්‍රම, මේ වගේ විද්‍යාත්මක ආදේශන තියෙනවා. ඊළඟට අපිට පරිසරය සමග අපේ තියෙන බෙහෙත් හේත් වර්ග, අපේ ආහාරය, අපට ගැළපෙන නිවර්තන කලාපී රටක ජීවත් වෙන මිනිස්සුන්ගේ හැටියට අපි ශරීර සෞඛ්‍ය ආරක්ෂා කරගෙන අපේ ආහාර පිළිවෙත අපි දියුණු කරපු හැටි, මේවා ඔක්කොම අපේ විශිෂ්ටතා. දැන් අපි දන්නවා හෙළ වෙදකම කියලා එකක් තියෙනවානේ. මේ කියන්නේ ආයුර්වේදේ නෙමෙයි, ආයුර්වේදේ තව සම්ප්‍රදායක්. ඉතින් මේ වගේ විශිෂ්ටතා මහරාශියක් තියෙනවා.
දැන් එතකොට අපි දැන් ලෝකයේ මේ වෙනකොට භූදේශපාලනිකව ගත්තොතින් එහෙම මේ අපේ මව්බිම තියෙන කලාපය, දකුණු ආසියාතික කලාපයේ මේ ශ්‍රී ලංකාව කියන මේ භූමි වපසරිය කොයිතරම් සුවිශේෂී භූමි වපසරියක් විදිහටද පුරා විද්‍යාත්මකව හඳුනාගෙන තියෙන්නේ?
බොහෝ ඈත කාලයක ඉඳලා ඉන්දිය සාගරයේ නැගෙනහිර හා බටහිර වෙළඳාමේ මධ්‍යස්ථානයක් බවට පත් වුණේ ලංකාව. ඒක කවුරුත් කරපු වැඩක් නෙමෙයි, ඒක භූගෝලීය වශයෙන් පිහිටා තියෙන අවකාශයක්. එතකොට නැගෙනහිර ඉඳලා එන නැව් එක්කෝ ලංකාවේ දකුණු වෙරළ දිගේ යන්න ඕන බටහිරට, එහෙම නැත්තම් උඩ අර කන්‍යාකුමාරී තුඩුවයි මේ අපේ උඩම තියෙන කංකාසත්තුරේ අතරින් ඇවිල්ලා බටහිරට යන්න ඕන. ඉතින් අර ලංකාව වටේ යන එක දුරගමනක්. ඒ නිසා ඒගොල්ලෝ බැලුවේ නිතරම උඩින් එන්න. එතකොට අර මන්නාරමේ වැලි බාධකයේ තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට සිද්ධ වුණා නැව් නවත්තන්න මාතොට පරණ මන්නාරම වරායේ. ඉතින් මෙහෙම බැලුවහම අපේ රට අර නැගෙනහිර බටහිර වෙළඳාම කරපු ඉන්දිය සාගරයේ බොහෝ දෙනාගේ ප්‍රධාන අවධානයක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා ඒක භූදේශපාලනික වශයෙන් වැදගත් කේන්ද්‍රයක් වුණා ලංකාව. ඒ නිසා අපිට පේනවා විශේෂයෙන්ම අපේ ඉතිහාසය තුළ දකුණු ඉන්දියාවෙන් නොඑක් ආක්‍රමණ අපට ආවා. ඒ ආක්‍රමණාවේ අපේ රට පාලනය කරන්න රට අල්ලගන්න නෙමෙයි, මේ වෙළඳාමේ ඒකාධිකාරිය විශේෂයෙන්ම මාතුට වරායේ වෙළඳ අධිකාරිය, අනුරාධපුරයේ වෙළඳ අධිකාරිය මේවා පවත්වාගෙන යන්න යම්කිසි දේශපාලන බලයක් අත්පත් කරගන්න උවමනා වුණා. ඉතින් ඒ නිසා ඒ අපට ඇතිවෙච්ච ආක්‍රමණ වලින්ම පෙන්නුම් කරනවා අපි කොයිතරම් දුරට මේ භූදේශපාලනික වශයෙන් ඉන්දිය සාගරයේ වැදගත් තැනකට ඉතිහාසය පුරාම පත් වෙලා තිබුණද කියන කාරණය.
අපි ක්‍රමක්‍රමයෙන් සාකච්ඡාවේ අවසානයට එමු. අපි මේ සාකච්ඡා කරමින් සිටිනේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමගින්. අපිට හැකියාව ලැබුණා මේ මහතාව අපේගේ මැදිරියට කැඳවාගෙන මේ සාකච්ඡාව සිදු කරන්න. මේක එක් වරක් පමණක් සිදු කරන සාකච්ඡාවක් නිසා මගේ විශේෂ උනන්දුවක් උනේ රාජ් සෝමදේව මහතා මේ වෙනකොට සිදු කරමින් යන පුරාවිද්‍යාත්මක පර්යේෂණ සහ අලුත් සොයා ගැනීම්, ඒ වගේම අපි දැන් ශ්‍රී ලාංකිකයන් විදිහට මෙරට සංක්‍රමණය වෙලා සිටින ජාතියක් විදිහට අපි කැමති අපගේ මෞබිම තියෙන පුරාවිද්‍යාත්මක සුවිශේෂීත්වය සහ භූදේශපාලනිකවයේ කලාපයේ තියෙන සුවිශේෂීත්වය කොහොමද කියලා දැනගන්න පුරාවිද්‍යාත්මක ඇසින්. ඉතින් ඒ සඳහා තමයි පුංචි උත්සාහයක් මම දැරුවේ. අවසාන වශයෙන් රාජ් සෝමදේව මහතා, මම දැනගන්න කැමතියි, දැන් ඔබ ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා යම් අවබෝධයකුත් ලැබෙන්නට ඇති මෙහි සිටින ජනපිරිස පිළිබඳව ලංකාවේ ඔබ සිදු කරන පර්යේෂණ සඳහා එසේත්‍ර මෙතනම් ලංකාවේ මේ පුරාවිද්‍යාත්මක සාක්ෂි හරහා ලාංකීය ජනාවාසකරණය සහ ලාංකීය අනන්‍යතාවය සොයාන මේ ගමනේ ඉදිරි පියවර සඳහා විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවට මොනවද කරන්න පුළුවන් ඔබ දකින විදිහට?
ඉතින් ඇත්තෙන්ම ලංකාවේ ප්‍රජාවට වැඩිය ආකාර කිහිපයකින්ම විදේශගත වෙලා ඉන්න අපේ හිතවත් ශ්‍රී ලාංකිකයෝ බලවත් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ අය තමන්ගේ රට ගැන යම්කිසි හැඟීමක් තියෙනවා නම් සොයලා බලලා මොකද්ද මේ දැනුම ඉදිරියට ගෙනියන්න, ඒක ඉදිරි පරම්පරාවලට ලබා දෙන්න අපි විසින් කළ යුත්තේ කුමක්ද, මොකද්ද අවශ්‍යතාව කියලා හොයලා බලලා තමන්ට කැමති විදියට හා තමන්ට පුළුවන් විදිහට සංවිධානගත වෙලා ඒ වෙනුවෙන් යමක් කරන්න පුළුවන් නම් කරන්න කියලා කියනවා නෙමෙයි, කරන්න පුළුවන් නම් ඒක එක ඉඩකඩක්, එක විභවතාවක්. ඉතින් ඒකෙන් සමහර විට ඒ පර්යේෂණ කටයුතු ඒ කරන වැඩ ඉදිරියට ගිහිල්ලා තව තවත් ඒ දැනුම රටට උවමනා කරන විදිහට හැඩගස්ස ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක එක එහෙම ඒක එක විභවතාවක් හැටියට මට පෙන්වලා දෙන්න පුළුවන් කියලා පේනවා.
හොඳයි, අපි ස්තුතිය පළ කර සිටිනවා ඔස්ට්‍රේලියාවට ඇවිල්ලා ක්වීන්ස්ලන්තය, වික්ටෝරියාව, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වගේ ප්‍රාන්තවල සැරිසරමින් අපගේ විප්‍රවාසී ශ්‍රී ලාංකික ජනප්‍රජාවට ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහ ලාංකීය ඉතිහාසය පිළිබඳව දේශන මාලාවක් සිදු කරන අතරතුරේදී අපත් සමග මේ සාකච්ඡාවට එකතු වීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඔබට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි තිරුක්ෂි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.